సమంతా చక్వాలేసు అత్ర గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శ్రవణ కాలో అయం బదంత ధమ్మ శ్రవణ కాలో అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప్పగే నమస్కారే వేవా. సుపిన్వత్ని, మీ వెళ్ళావి మీ పిన్నుతున్ హెమదినామ బలాపురత్వాన్ని ధర్మశ్రవణే కరన్నటాయి. అద మీ దేశనావి దాయకత్వే నా తండ్రి కొస్వత్త గ్రామీ పదించి మిలాని చమిళ మహాత్మ్య తులు పిన్నొత్ పిరిసాయి దాయకత్వేగిన కంటయుతు కరాన్ని. ఒకళ్ళు దాన్ని అద మీ వగే దేశనావా విశాల పిరిసా కహను. ఇక మీ సమహారాయట దానినే మీ గుడా కొయి ఆస్ట్రేలియా అమెరికా వగిరాట వాళ్ళ హిమ విశాల పిరిసాక్ మీ దేశన యూట్యూబ్ ఎగట ఎక్కుతున్నా మహనువా లంకావిత్ మీ మీ బౌద్ధ నాలిక రేటిన్ గానినే గత్తనం కొ సమహార నాలిక వాళ్ళు కూడా ఉడింగ్ తీయని సమహార నాలిక వాళ్ళు కూడా గుడా కుడింగ్ తీయని మీ బౌద్ధ నాలిక ఇచ్చర శ్రావక పిరిసాక్కిన్నో ఇచ్చర విశాల పిరిసాక్కిన ఇగులు ఎగులది ఎలియట లోకువట ధర్మీయ దేవునుకరణ భావ ఎలియట కియాండే అన్నిటినే ఎలియక పేన్ నిట్నే ముకద ఎలియట అదాల తత్వక్ నిమి ధర్మీయ ధర్మికనే ఎత్తులే వేడేన ఇక ఏక ఎత్తులే వేడైన భావ కాటవత్ పేన్ ఎత్తు కరన్న పులువ అన్నికతమా మీకు విశేషం దే గుడాకాయట హితేనో మీ ధర్మీయ మీ ధర్మీయ దేవుణు వెనకొట ఏక ఏక లోక్యా ఇక కొయి విధియట గణీద్ ఏమై ప్రశ్నయక్నే ఇక్కడ హేతు తమై లోకే మే బాహిర లోకయ మున విధియట హితువత్ ఒయపిన్నతున్లా ఇక కలబల విండు ఉమనా నెత్తి మీ ధర్మీయ వెడినిక ఇక ఎలియట ప్రకట నోవన తత్వయ యాకి భావితే అతులే యామ్కినిక్ తుల లోకేట యహపతక్ వెన్న పులువం అయహపతక్నం వెన్ని నే అయ్యా హరి సిహి సిహినువన పావిచ్చి కరమిన్ తమయ్యా వెడకరాన్ని దెన్ ధర్మీయ కీలా కథా కరాండ విన విశేషము కక్వత్ నెహే ధర్మీయ కీలా మితన కథా కరాన్నీమ బుద్ధ శాసనేటను మితన ధర్మీయ కీలా కియాన్నీమ పిన్వత్ని మితన ధర్మీయ కీలా అపి అదహస్ కరాన్నీమ సంసిందీ మక్కిన ఎత్తులి అపితుల ఎతివిన మీ ఉద్వేగకారి చలనయాన్ బోమ అడ్డువెలే అనవ మీ అపితుల ఎతివిన ఉద్వేగకారి చలనయాన్ హరియట అపి ఏక మత్తు ఎన్ని హరియట గొడదాపు మాలు ఎక్కువగా అపి హరి గహి గహి జీవత్తు ఎన్ని ఒకళ్ళు జీవితే బలన్న ఒకళ్ళు హరి దుఃఖ గలైకిల హరి బాయకిన్ని ఇన్ని కొయి విలావి దుఃఖ ఏదు దాన్నే వగేకి ఇన్ని ఏకాని దుఃఖ గలండే హేతు ఎదెనకొట పవా అపే అతులాంత ఎతుల నుసంసుకమక్కినో దుఃఖ గలండ హేతు ఎదినకొట పవా పుదుమాకార కలబలయక్ అపితుల మత్తు ఎనో లుకు కలబలయక్కెనో అపే అతులే ఎతుట ఈ కలబలే ఎన్ని బాహిర లోకే నిమి అపిట అపే అతుల అవబోధ కరగండ బెరివీమ నిసా వినేక ఎదుట తమ్ పులువంతరం ఒకళ్ళు ఉత్సాహకరండు ఓన తమన్గి మెతుల తేరుంగా అండాయి లోకే తేరుంగత్త కిసిమ కెనిక్ నివిలా నెహే లోకే తేరుంగత్త కిసిమ కెనిక్ నివిలానే అనిత్యక తమ్మై మీ కియనీయమ మత ఉన్న తోయ పిన్నతుల్లా హిమ లోకూవటం విశ్వాస కరగండు ఉన్న ఏకేలేకనే శ్రద్ధావ తీన కినిక్ విశ్వాస కరణో బహోమ బుద్ధురజాను హసి అప్పట హరి లస్సుడు వదాలని మీ దెంగ తిక్కోయాగని అనువన ఏ అతాగి మీ అడిపార దెక్కల ఎత్తుగైన విశ్వాస ధ్యానం ఉందనే ముఖద హేతు మీ కెలవలో లుకు గణ వనాంతర వల్ల మిటి ఎత్తు ఇన్ను అకీను మిటి లుకు అడిపార తీయన మీ ఎతిన్యూ ఇన్ను అకీను ఎగోళ్ళు మిటి ఎన్స మీ చద్దంతుకులే ఎత్తు ఇన్ను అకీల అడిపార దెక్కడ విశ్వాసకరండి ఇప్పకీను ఇక నువ్వు దీన్ని చూలహత్తి పదోపమ సూత్రీకి లెక్క ඔක මිහිඳු මහ රහතන් වහන්සේ පළවෙනිම මේ ලංකාවේ කිව්වා කියන්නේ ඒකනේ. එතකොට පොඩි අඩිපාර අඩි ලොකුවට තිබ්බට ඇත්තු ඉන්නවා කියලා විශ්වාස කරන්න එපා කියනවා. ඒතු වාමනික කියලා මිටි මිටි ඇතින් නියු ඉන්නවා කියනවා. ඒකල උස නැහැ කියනවා ඉච්චර. ලංකාවේ නම් එහෙම සතු හම්බෙලා නැහැ. නමුත් එහෙම ඉන්න පුළුවන්. ඊට පස්සේ මේ එහෙම අඩිපාර තිබ්බත් සැක කරන්න කියනවා. ඒක සැක කියන්නේ මේ ඇත්තු ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. මේකම ප්‍රාමාණික සාධකී නෙමෙයි. එනස වෙන ඉගැන්වීම් වගේ අපි කියන්නේ නැහැ. මේක පිළිගන්න ඕන, මේක නොකොලොත් බලා ගන්නම් වගේ එකක් අපි කියන්නේ නැහැ. ඒ නිසා මේ බුද්ධ අපිට අමනාපයි කියලා ඔය පින්න තුන්ලා මේ ස්වාමීන් වහන්සේලා ළඟමදී කියලා ඕගොල්ලෝ ධර්මී මේ බුද්ධ ආසනෙ හිටියත් නොහිටියත් ඒක අපි ඉච්චර ගණන් ගන්න එකක් නෙමෙයි. ඒක නෑ වෙන ආගම් වගේ අපි මේ ආගම ප්‍රවර්ධනය කරන්න ලොකුවට මහන්සි වෙන්නේ නැහෙනේ. ලෝකේ ගොඩාක් ආගම් වල ඉන්න අය ඒ ආගම් ප්‍රවර්ධනය කරන්න හරියට මහන්සි වෙනවා. ඒ ආගම ප්‍රවර්ධනය කර ගැනීමට මහ පුදුමාකාර වෙහෙසක් ගන්නවා. අපි එහෙම එකක් කරන්නේ නෑනේ. දැන් අපි ළඟට ගොඩාක් ඉනෝ ඒ කතෝලිකයන් බණ අහන්න. මේ ශාලා මා මෙහි ඉන්නවා මේ මන් දන්න දෙතුන් දෙනෙක් මේ ඉන්නවා බණ කියවන. සමහර අය මාස 3-4කට සැරයක් කියවනා ඉන්නවා. ඒගොල්ලන්ගේ ආගම අතහැරලා නෙමෙයි. ඒගොල්ලන්ගේ අභිචාර සංස්කෘතික ධාරාවේ නඩත්තු කරන ගමන් ඒගොල්ලෝ තමන්ගේ හිත දිහා බලන්න කැමති එච්චරයි. සිත විමසා බලන්න කැමති. ඒ සිත විමසා බලාගෙන යනකොට එයාගේ ජීවිතේ කොහොම වෙනස් වෙද කියලා අපි දන්නේ නැහැ. බලපෑමක් නැහැ. මේ අපි කරන්නේ ලෝකේ කිසිම ආගමික මතවාදයක් ආචාර ධර්ම පද්ධතිය සංස්කෘතික ධාරාව නඩත්තු කරනවට අඩා මොකක්වත් කරලා නැහැ. ලෝකේ කිසිම ආගම බෞද්ධ ආගමත් ඒක තමයි කරගෙන යන්නේ. අපි කරන්නේ පන්සල් නඩත්තු කිරීම ආගමික මැදිහත්. නමුත් බුදුරජාණන්සේගේ මූලික කියවීම ඒක නෙමෙයි. ඉතින් මූලික කියවීම කියන්නේ සිත පුරුදු කිරීම, සිත දෙස බලාගෙන සිටීම, සිත බිඳින ආකාරය බලාගෙන සිටීම, ඒ බිඳින් බිඳිලා ආය හට ගන්න විදිය තේරුම් ගන්න එක, බිඳීම හට ගැනීම ප්‍රමාණමාත් සාධකයේ විදියට අරගෙන විදර්ශනා කිරීම. ඒකනේ දැන් ඇත්තෙක් හොයාගෙන යනකොට ඊට පස්සේ කියනවා මේ පිට අතුල්ලපු තැන් හම්බ වෙයි. පිළිගන්න එපා කියනවා ඇතු ඉන්නවා කියලා. ඇයි? මේ උච්චා කලාරිකා කියලා ඇතින්නියෝ ඉන්නවා කියනවා. එතින් සැකෙන් යන්න කෙනු ඉස්සරහට. එතකොට දලපාර ගහපු තැන්, පිට අතුල්ලපු තැන්, උඩ අතු කඩලා දාපු තැන්, අඩි සලකුණුත් එක්ක හම්බෙයි කියන. ඒත් පිළිගන්න එපා කියනවා. දැන් බලන්න ඉන්ද්‍රිය අධ්‍යක්ෂින් ගොඩාක් තියෙනවා. ඒත් පිළිගන්න එපා කියන උච්චා කණේරුකා කියලා ඇතින්නියෝ ඉන්නවා කියනවා කැලෑවේ. එතකොට දැන් බලන්න ඉන්ද්‍රිය අධ්‍යක්ෂින් ගොඩක් තිබ්බත් අපි බොහොම මැදහත් සිතින් ඉන්නේ. ඇයි? අවබෝධය තමන්ගේ ඇතුළට අදාළ එකක්. තමන් අවබෝධ කරනකන් ඕගොල්ලෝ තමන්ගේ අවබෝධය මත විශ්වාසය තියාගන්න. ඒකනේ ලෝකේ සෝවාන් වුණා කිව්වත් රහත් වුණා කිව්වත් අපි එච්චර කලබල වෙන්නේ නැහැ ඒවට. ලෝකේ සෝවාන් වුණා කිව්වත් මේ විදර්ශනාව සම්පූර්ණ කරාම මොකද අපි කලබල වෙන්නේ? ඒක එම කරන්නත් පුළුවන්, නොකරන්නත් පුළුවන්. මොකද්ද දන්නේ නැහැ යගේ පදනම. සමහර රහත් වුණා කියලා කියන්න පුළුවන් ඇත්තටම රහත් වෙලා. සමහර අය රහත් වුණා කියලා ව්‍යාපාරයකට කියන්න පුළුවන්. එයා එහෙම කිව්වහම ඒක ලොකුවට විකුණන්න පුළුවන් නේ. ඒතර යාගේ කරා පිරිසෙන්න පුළුවන්. ඒකටත් සමහර ඇත්තටම රහත් වෙලත් කියන්න පුළුවන්. සමහර අය ඉන්නවා මානසික රෝගයක් නිසා කියන්න පුළුවන්. ඒකේ මනස අවුල් වෙලා. එනිසා මේ කොයි වගේ තත්ත්වයක්ද කියලා අපි එයා හුඟක් විශ්ලේෂණය කරන්නේ නැතුව එයාගේ තත්ත්වය, එයාගේ පසුබිම අපි දන්නේ නේ. සිටුේෂන් එක දන්නේ නැතුව කොහොමද කියන්නේ අපි ඒක? එහෙම කියන්න බෑ. එහෙම කිව්වම අපි ඒකෙච්චර ගණන් ගන්නෑ. ආ එහෙමද කියලා ඒකට අපි ඒක පසුපස හඹාගෙන යන්නේ. ඇයි? ඒ කියන්නේ ලෝකෙම අවබෝධයටපත් වුණත් අපි ඒක විශ්වාස කළ යුතු තත්ත්වයක්ම නෙමෙයි. අපි අවබෝධයේ තමයි අපි විශ්වාස කරන්නේ. බුද්ධ වචනේ මත විශ්වාසය තබා ගන්නවා. අයි මේක බුද්ධ වචනේ ඇතුළේ යෙදෙනකොට කාටවත් මානව වර්ගයේ අභියෝගයට ලක් වෙන්නේ නැහැ. සත්ව වර්ගයේ අභියෝගයට ලක් වෙන්නේ නැහැ. ස්වභාව ධර්ම රිද්මයට හානියක් වෙන්නේ නැහැ. අපි ඇසුරු කරන අයට ප්‍රශ්නකුත් නැහැ. කවුරුවත් පෙළන්නේ නැහෙනි. ධර්මයේ ඇතුළේ ඉන්නකොට කාවවත් පෙළන්නේ නැහෙනි. එනිසා අපි ධර්මීය මත විශ්වාසය තියෙනවා. ඇයි? විශ්වාසය තියන්නේ මේකෙන් කිසිවෙකුට හානියක් නැහැ. සමහර ආගම් බලන්න ඒ මිනිසුන්ට හානි තියනවා. මානව සම්බන්ධතාවලට හානි කරනවා. හරියට ගැටලු හදනවා. එමේ මානව වර්ගයව හරියට පෙළනවා. තමන්ගේ ආගමික මතවාදයට එරෙහි අය ඝාතනය කරන්න පවා නීති තියෙන ආගම් ලොකෙ නැද්ද? දෙකම ශික්ෂා මාර්ගයක් ගත්තාම ආගම්වල විවිධ විදියට බලන්නේ. එකම ශික්ෂා මාර්ගයක් එකම ශික්ෂාවක් ගත්තොත් ඒක දිහා බලන ආගමික කෝණ දෙස බලන්න. එක එක විදියට ඒක බලන්නේ. එතකොට දැන් ඒ බුදුරජාන් වහන්සේගේ ඉගැන්වීම දිහා ගත්තට පස්සේ ඒ ඉගැන්වීම හරිම විශිෂ්ටයි. අපි ඇත්තටම වගකීම් සහිත බව තමන් තුළ පවතින දෙයක්. ලෝකෙ වුණත් පිළිගන්නේ වගකීම ඔයාගේ අතේ තියෙන්නේ කියලානේ ලෝකෙ කියන්නේ. වගකීම ලෝකෙ අපි කාටවත් දෙන්නේ නැහැ නේ පින්වත්නි. දැන් මේ තරුණ දරුවෝ එහෙම ඉන්නවා වගකීම අපි කාටවත් දෙන්න ඕනේ නැහැ. ඒතර වගකීම කියන එක තමන්ගේ පැත්තේ තියෙන. දැන් ලෝකෙ ගොඩාක් ආගම්වල කියන්නේ දෙවියන් වහන්සේ වගකීම් කරුවා විදියට. ඊශ්වර වගකීම් කරුවා, මහා බ්‍රහ්මන් වගකීම් කරුවා විදියට පිළිගන්න ඉගැන්වීම් තියෙනවා. එතන ලෝකේ වගකීම් කරුවා එක්කෝ අල්ලා දෙවියෝ කියනවා, එක්කෝ එක එක විදියට එක එක තැන්වල කියනවා. ඒකටවත් අපි ගරහන්නේ නැහැ. හැබැයි බුද්ධ ශාසනිකින් ඉතා විශිෂ්ට දේ මොකද්ද? අදට 2600ට එහා පැත්තේදී අපේ සරණ ගිය බුදුරජාණන්සු අදාළන්නේ මහණෙනි වගකීම ඔයාගේ අතේ තියෙන්නේ කියලා. වෙන මොකටවත් නෙමෙයි අපි ගරු කරන්න ඕන. මේ මිනිහගේ අතේ වගකීම තිබ්බට, ස්ත්‍රියට වගකීම දුන්නට, ಭಾರತೀಯ ඉගැන්වීම් වල අතර බුදුරජාණන් වහන්සේ කොච්චර විරෝධයක් ඉන්නේ නැද්ද? කාන්තාවට කාන්තාව අරහත්ත්වේ කරා යන පාර පෙන්නලා ඇයට පැවිදි වෙලා ඇය වන්දනාමාන කරන තැනකට ගිහිනකොට අදට 2600 එහා පැත්තේ බුදුරජාණන් වහන්සේ ඒක කළාට පස්සේ ඉතින් ඒ චෝදනාව බරපතල. ඒකනේ බුදුරජාණන් වහන්සේ පිරුණම් පානකොටම ආනන්ද හඳුනුන්ට චෝදනා ගානක් එල්ල වුණානේ. ආනන්ද හඳුනුන්ට ඒ චෝදනාව එකක් තමයි, ස්ත්‍රියට පැවිද්ද හැදලා දෙන්නේ ඇයි මැදිහත් උනේ කියන එක. භික්ෂුන් වහන්සේලා චෝදනා කරේ. බුදුරජාණන් ස්පිරිනුවම් පානකොට ආනන්ද හරුණ චෝදනා පහක් කරනවා මේ ඒ සමාජය. එකක් තමයි මහා ප්‍රජාපති ගෞතමී ඇතුළු කාන්තාවන්ට ඇයි ඔයා පැවිද්ද අරන් දුන්න බැඳිහත් තුනේ. එතකොට එනම් පේනව නේද පැවිදි වුණත් ඒක ඒ එක එක තැන්වලින් ඇවිල්ලා රහත් වෙච්ච අය නෙමෙයි ඔක්කොම. රහත් වෙච්ච අය එහෙම චෝදනාවක් කරලා නැහැ. ಭಾರತೀಯ සමාජයෙන් බුදුරජාණන්සේ ඉන්න නිසා ඔළුව පාත් වෙලා ඉඳලා තියෙනවා ඒකට. ඒතර බුදුරජාණන්සේ පිරුණම් පානකොට මාපු චෝදනාව තමයි ඇයි ඔයා කාන්තාවන්ට පැවිද්ද අරන් දෙන්න මැදිහත් උනේ? වට කරුණු කියන්නේ ඒකට කියලා ආනන්ද හරුණ චෝදනා ඉල්ල කරලා තියෙනවා. චෝදනා පහක් කරනවනේ එක එකක් එක. ඒවපාව බලපෑම පළවෙනි සංගායනාව වෙන්නේ. එහෙනම් ඒකට විරෝධයක් තිබිලා ඒ කාලේ බුදුරජාණන්සේ වැඩහිටිය නිසා නිශ්ශබ්දව ඉඳලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මහා විශාල දෙයක් කළේ. ඒ කාන්තාවට වන්දනාමාන කරන මට්ටමට නිකලෙස් වීමෙන් ඇයි ඉතා පාරිශුද්ධියටපත් වෙච්ච බව? නිකං ස්ත්‍රිය මායිම් කරපු නැති සමාජයන්නේ ಭಾರತೀಯ සමාජය කියන්නේ. ඒ ಭಾರತೀಯ සමාජය කියන්නේ කාන්තාව මායිම් කරේ නැහැ. වැන්දබුවකට එහෙම වටිනකම දුන්නෙම නෑ. ස්ත්‍රියක් මිය ගියා, මේ පුරුෂයා මිය ගියොත් එ මේක කාන්තාවගේ සාපලත් දෙයක් විදිහට සැලකුවේ ಭಾರತೀಯ සමාජයේ. ඒ වගේ වෙලාවක බුදුරජාණන් ස්ත්‍රියට පැවිද්ද දුන්නාම, ඇයට රහත් වෙන්න දොර ඇරලා දුන්නාම, ඇයට පිරුණම් පාන්න පුළුවන් කියලා කිව්වම, ඇය මේ පිරුණම් පාව වන්දනා කරන්න ඕන පූජනීය තැනැත්තියක් බවට ඇය ඔසවා තබ්බම කොහොම විරෝධයක් එන්නේ නැද්ද? ඒතර ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දුන්නේ වගකීම තමන්ට. ලෝකෙම දෙවියන්ට නොපෙනෙන දෙවියන්ට වගකීම දෙනකොට, එතකොට ලෝකෙ දෙවියන්ට වගකීම දෙනවා නම් ප්‍රශ්න දෙකක් ඉන්න ඕන. සාවද්‍යතාවයටත් දෙවියෝ වග කියන්න ඕනනේ. නිර්වද්‍යතාවයට විතර වග කියලා බෑනේ. සාවද්‍යතාවයටද නිර්වද්‍යතාව? එතකොට මාතුල මතුවෙන සාවද්‍යතාවයට වගකීම දෙවියන් පැහැරාරිනවා නම් ඒ බඳු දේවත්වයේ ගැන ප්‍රශ්න කරන්න ඕනේ නැද්ද? බුද්ධ ශාසනය උනත් ප්‍රශ්න කරන්න ඕන අපි එහෙම තත්ත්වයක නෑ. අපි තුල නිර්වද්‍යතාවයේ සහ සාවද්‍යතාවයේ දෙකේදීම දෙවියන් වහන්සේ වගේ කියන්න ඕන නම් අපේ චර්යාත්මක ඉතා යහපත් අවකාශයේදී අපි මුහුණ දෙන අසුභවාදී අප්‍රසන්න අමිහිරි කටුක අත්දැකීමේදී දෙවියන් පලා යනවා නම් එබඳු දෙවියන් අපිට අවශ්‍ය නැණි පින්වත්නි. ඒකින් කියන්නේ ආර ආගමික මතවාද හිලා දකින්න කියලා නෙමෙයි, තමන්ව පිහිට කරගන්න කියන එක මේ කියන්නේ. පුළුවන් තරම් තමාව පිහිට කරගන්න, තමාව පිළිසරණ කරගන්න. ලෝකේ තමන්ව පිහිට කරගැනීම තරම් ලෝකේ කිසිවක්වත් ශ්‍රේෂ්ඨ නැහැ. ඒකයි බුද්ධ ශාසනික කියන අත්ත සරණ අනඤ්‍ය සරණ. මහණෙනි නුඹලා නුඹලා විසින් සරණ කරගන්න ඕනේ. අනඤ්‍ය සරණ, අන්‍ය වූ ලෝකයේ දෙයක් පිහිට පිළිසරණ කරගන්න එපා. තමන්ගේ අම්මා තාත්තාවත් පිහිට කරගන්නවා කියලා එක බුද්ධ ශාසනය පිළිගන්නේ නැහැ. බුද්ධ ශාසනය ඉතා ශ්‍රේෂ්ඨ දෙයක් විදිහට පිළිගන්නේ ස්වෛරී බව, ස්වාධීනත්වය. ඒ ස්වාධීනත්වයේදී මතුවෙන්න ඕන ලක්ෂණ පහක් තියෙනවා. එකක් තමයි ඥාණයෙන් බලන්න පුළුවන් හැකියාව. ස්වාධීනයි කියලා ඔයාලට ඕන ඕනේව කරන්න බෑනේ. මේක මේ මම විතරක් හුදෙකලා විචර ලෝකයක් නෙමෙයිනේ. විශාල මානව අයිතිවාසිකම් ගැන කතා කරන. ඒ නිසා බුදුරජාණන්ට ගරු කරන්න බෞද්ධකමට නෙමෙයි, අදට 2600කට එහා පැත්තේදී මානව වර්ගයා අතේ වගකීම තිබ්බට, මේ මානව වර්ගයාට වගකීම දුන්නට බුදුරජාණන්ට ගරු කරන්න ඕන. වෙන මොකටවත් ගරු කරන්න එපා. ඒකේ 2600කට එහා පැත්තේදී කළාට බුදුරජාණන්ට ගරු කරන්න. එතනදී ඉතා වැදගත් දෙයක් තමයි දැන් ස්වෛරී වීම කියන එක නම් ප්‍රධාන දෙය. ස්වාධීනත්වේ නම් හැමලඟම ස්වාධීනව කල්පනා කරන්න. ඒ ස්වාධීනව කල්පනා කරද්දී ඔය පිනතුල අර සංස්කෘතික ධාරාවට ඕනෑවට වඩා අර්ථයන් දෙන්න එපා ඇඳුම් පැළඳුම් වලට. ඊට පස්සේ ඒවා අපි බුද්ධ ශාසනයේදී ප්‍රමාණවත් සාක්ෂි විදිහට පෙන්වන්නේ නැහැ. දහන මේ ධර්මශාලාවට සුදු ඇඳගෙන තමයි ඉන්න ඕන. ඒක අපි සංස්කෘතික මිනිස්සු නිසානේ. සුදු ඇඳගෙන ආවේ නැහැ කියලා ධර්මයේ අහන්න බාධාවක් නැහැ. ලෝකෙ කොහොමත් අපරහෙන් එක දිහා බලන්න පුළුවන් අර සංස්කෘතික ධාරාවට මුල් බැහැගත් මිනිස්සු ඉන්නවනේ. දැන් මට මතක එක වතාවක් BMICH එකේ අපේ වැඩසටහනක් තිබ්බා. ඒක මේ ප්‍රඥාලාලිකාවෙන් මට මතක ඒක කළෙත් එක ලොකු පිරිසක් ඇවිල්ලා හිටිය. එතකොට මේ වැඩසටහනට එක්තරා කාන්තාවක් ඇමරිකාවෙන්ද ආපු නෝන කෙනෙක් එයා මේ කළු ඇඳගෙන ඇවිල්ලා තිබ්බා. එයා මේ කතෝලික හැඩයකුත් තියෙන නෝන කෙනෙක්. ඇමරිකාවෙන් ඉඳලා ඇවිල්ලා ලංකාවේ කෙනෙක්. එයා ඉතින් කළු ඇඳගෙන ඇවිල්ලා එයා. එතකොට අර මිනිස්සු විශාල ඕඩියන්ස් එකක් ඉන්නු එතන. ඒ නෝන මටිකෝ මේ මට බැරිම තැන මට පිටිපස්සටම ගිහින් වාඩි වෙන්න වුණා. ඇයි පිටිපස්ස ස්වාමීන් වහන්සේ මල් ළඟ සුදු ඇඳුන් නෑ. මට සුදු ඇඳුම් ගන්න උමනාවක් තිබුණෙත් නෑ ලොකුවට. මං ඇඳුම් ගැන කිසිම සැලකිල්ලක් දක්වන කෙනෙක් නෙමෙයි. ඒක නිසා මට තිබුණු හොඳම ඇඳුමක් මං ඇඳන් ආවේ. ඒක ඇඳගෙන මම ආවා. මම ඊට පස්සේ ඇවිල්ලා මම වාඩි වුණා. මිනිස්සු හැමෝම අහන්න පටන් ගත්තා ඇයි වා කළු ඇඳන් ආවේ කියලා. ඊට පස්සේ මට සිද්ධ වුණා මේ රවට්ටන්න නෙමෙයි මට කියන්න සිද්ධ වුණා මම ලංකාවේ හිටියේ නෑ පෞගේ කාලේ. මම මේ එයාපෝට් එකෙන් බැහැලා එහෙම ආවි කියලා මට කියන්න උනා කිව්වා. එයා ඊට ඉස්සෙල්ලා දැසේ ඇවිල්ලා තිබ්බේ. ඒ නිසා ඉතින් මට ඇඳුමක් ආයේ එක හදා ගන්න වෙලාවක් නැහෙනේ. මම ඒ නිසා එයාපෝට් එකෙන් එහෙම තමයි මම මේ හෝල් එකට ආවේ. ඒකයි මට මේ ඇඳුම ඇඳගෙන ඉන්න උනේ කියලා එයාට බොහෝ වයිට කරුණු කියන්න උනා කිව්වා. ඊට පස්සේ එයාට විවේකී ලැබිච්ච වෙලාවේ අන්තිමටම යන්නත් සිද්ධ උනා කිව්වා. ඒ කියන්නේ එච්චර අර වටේ ඉන්න ඒ දිහා බලන ක්‍රමේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකත්වය කියන්නේ හිමිකම් නෙමෙයි. ඒ කියන්නේ කළු අඳිනවද සුදු අඳිනවද යා විචිත්‍රවත් ඇඳ ඇඳගෙන ඉනවද යා බොහොම හරීම සිම්පල් විදියට අඳින එක ඒක අපිට අදාළ නැහැ. එතකොට දැන් අපි හිතමුකෝ හොඳට ඇඳා කියලා. ඉතින් හොඳට ඇඳත් සිතේ කෙලෙස් බලවත් නම් එයා ඇඳුම් අතරින් හරි යාගේ කෙලෙස් වලට හරින නිමිත්ත හොයා ගන්නවා. සිතේ මායාවක් නේ තියෙන්නේ. එයා හොඳට ඇඳගෙන හිටියත් එයාට පුළුවන් උපකල්පිතයන් ගොඩනගා ගන්න. අපේ සිත එහෙම එකන්නේ. ඒත් අපේ සිතේ හැඩේ බඳු තත්ත්වයක්. එතකොට මේ වගේ තත්ත්වයක නම් අපි ඉන්නේ. ඔයාලා හොඳට මේ තත්ත්වේ තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මම මේකෙන් අදහස් කරන්නේ මොකක්ද දන්නවද? මේ බාහිර තත්ත්වය මත කවදාවත් සත්‍ය අවබෝධයට අදාළ හේතු සාක්ෂි පෙළගස්ව ගන්න එපා. බාහිර තත්ත්වය එයාගේ පුද්ගලික තත්ත්වයක්. ඒක ඇතුලේ යාට එයා අයිති සංස්කෘතිය ඇතුළේ යාට කරන්න පුළුවන් දේවල් තියෙන්න පුළුවන් බැරි දේවල් තියෙන්න පුළුවන් නමුත් අපේ ප්‍රධාන විශ්ලේෂණය සිත සම්බන්ධ එකක්. එතකොට මේක මේ අතර මම මේ දේශනා මාතෘකාව බොහොම සරල එකක් කියන්න කියපු නිසායි මම මේ කියන්නේ. අපි මෙච්චර සරල කරන්නේ දේශනාවල අපි තා ගැඹුරු පරාසයක දේශනා යන්නේ. නමුත් මේ ශාලාවට ආපු අයගේ ධර්මඥානය අඩුයිනේ. එතකොට ධර්මඥානය අඩු බව ආපු ගමන් මම දන්නවා. එතකොට වාඩි වෙනකොටම දානවා ගොළු කාලයක් බණ අහපු අය නෙමෙයි. එතකොට ඒගොල්ලන්ට ධර්මය පිළිබඳ පරිචයක් නැහැ කියලා මම එක දානවා. මෙතනට වාඩි වෙනකොට ඒක මේ අයිට ගරහන්න එහෙම නෙමෙයි කියන්නේ. එතකොට මේගොල්ලන්ගේ අවබෝධයේ සීමාමයි මේක ඉච්චරයි අපි දේශනානේ කරන්නේ දවසට. එතකොට ඒ ඔඩියන්ස් එක ගැන අපි හොඳ අවධානයෙන් ඉන්නේ. එතකොට අපි දන්නවා ඒගොල්ලන්ගේ ධර්මයේ වැඩිමී සීමාමයි කොහෙද කියලා. එතකොට තමයි අපි දේශනා උඩ උස් පහත් වීම තීරණය කරන්නේ. ඒ කොමුණත් මේ දේශනාවෙත් තියෙනවා පුංචි මාතෘකාවක් තියෙන්නේ. ඒවත් වැදගත් තේ නිසා. ඒතර මේ 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 පින්නතුන්ලාට විතරක් නෙමෙයි මේ දේශනහන ගොඩක් අයට වැදගත්. බුද්ධ ශාසනයේ ප්‍රධාන ඉලක්කය තමයි ස්වෛරී වීමට උදව් කරන එක. ස්වාධීනත්වයට උදව් කරන එක. ස්වාධීන වීමේදී අපි වැදගත් දෙයක් බලන්න ඕන. කවදාවත් අපි හැමෝම ස්වාධීන වෙනකොට අපේ සිතුවිලි තව කාටවත් දෙන්න හොඳ නැහැ. මේ අපේ ලංකාවේ සංස්කෘතික මව්වරු සංස්කෘතික පියවරු යාලගේ සිතුවිලි යාගේ දරුවට දෙන්න හදනවා ලේලිට දෙන්න හදනවා. ඒකනේ ගෙද ගැටුම් ඇති වෙන්නේ. නැන්දම්මලා ලේලිලා අතර ගැටුමක් තියෙන්නේ. අර නැන්දම්මගේ සිතුවිලි ප්‍රවාහයට ලේලිගේ සිතුවිලි ගැළපෙන්නේ නැති වුණාමයි ওই ගැටුම ඇති වෙන්නේ. එතකොට එයා හිතනවා මං හිතන විදියට අපේ දුව හිතන්න ඕන. කවදාවත් අපි හිතන්න හොඳ නෑ. මම හිතනවා වගේ තමයි ඔක්කොම හිතන්නේ කියලා. ඒ සෛරී වීමනේ බුද්ධ ශාසන ඉලක්කේ ස්වාධීනත්වයේනේ. මේ ධර්මී ඉන්නවා කියන්නේ ස්වෛරී වෙනවා. ලෝකී ස්වාධීනත්වයට හිස නමනවා. එක එකනට එක එක ස්වාධීන අර්ථයන් තියෙන්න පුළුවන්. ස්වාධීන. එතකොට ස්වාධීන වීමේ ප්‍රධාන අදහස තමයි බාහිර ලෝකෙ මත යැපෙන එක නවත්තලා දාන එක. ඒ කියන්නේ අපි හැම වෙලාවකම බාහිර ලෝකෙ මත යැපෙන එක නවත්තලා දානවා. එතකොට බාහිර ලෝකෙ මත යැපෙන එක නවත්තලා දාන්න දරන උත්සාහය ලෝකෙ මත යැපින්නේ නැහැ. කෙනෙකුගේ වචන මත ඉතින් වචන මත යැපෙනකොටනේ යාමන් ගැන වර්ණනා කරන්න ඕන කියලා එහෙම හිතෙන්නේ. යාමන් ගැන ප්‍රශංසා කරන්න ඕන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ප්‍රශංසා කරන හැටියට මට මාව නඩත්තු කරන්න වෙනවනේ. දැන් මේ ශාලාවට ආපු අය ප්‍රශංසා කරන විදිහට මට මාව නඩත්තු කරන්න වෙනවා නම් මට ඒ අනුව මට හරි පීඩාවක් නේක. ඔයාල බණ ඇහුවත් එකයි නැතත් එකයි ඒක මට වැඩක් නෑ. දැන් මම මේ පැය මට මේ කතා කරන්න වෙලා තියෙනවනේ. එතකොට මේ පැය ඇතුළත මම මේක ගෙවෙනකම් මොනවාරි කියන්න ඕනනේ. එතකොට ඇත්තටම මේ දැන් බණ අහනවද නැද්ද කියන එක තමන්ගේ වැඩන්නේ. අනික ඕගොල්ලෝ මේක අහන්න ඕන කියලා එකක් නෑනේ. සමහරට මෙතන ඉන්න පුළුවන් උවමනාවෙන් ආපු අය ඉන්න පුළුවන් එන කමට ආපු අය ඉන්න පුළුවන් මෙහෙම දේශනාවක් කෙරෙනවා අය ඒ නිසා අපි යන්න ඕනයි කියන යම් සම්මතයක් ඇතුළේ ආපු අය ඉන්න පුළුවන් ආපු කමට වාඩි වෙලා ඉන්නව වෙන්න පුළුවන්. හැම දේශනාවකම එහෙම තමයි. නැතු මේ අයට නෙමෙයි මේ කියන්නේ. අපි කියන්නේ මේ රූපවාහිනී බලන ගොඩක් අයටනේ. ඔය පින්නතුන්ලාගේ අඩුවක් නෙමෙයි මේ කියන්නේ. බුද්ධ ශාසනේ හැඩේ අපි තේරුම් ගන්න ඕනේ. දැන් බුද්ධ ශාසනේ ඉලක්කය ස්වෛරී බව ස්වාධීනත්වය. ස්වාධීනත්වය නම් අපි හැම වෙලාවකම ස්වාධීන වෙන්න බැරියයි කියලා බලන් ඕනනේ. ස්වාධීන වෙන්න බැරි අපි බාහිර ලෝකේ මත යැපෙනවා හැම වෙලාවකම. බාහිර ලෝකයේ වෙනස් බාහිර ලෝකයේ මත යැපෙනකොට අපි හැම වෙලාවකම හරි සංවේදී වෙනවා බාහිර ලෝකය ගැන. ඒතර බාහිර ලෝකේ පදනම් කරගෙන මගේ ස්වාධීන නැති වුණාට පස්සේ මට බාහිර ලෝකයේ මත යැපෙන්න ගියාට පස්සේ මේ බාහිර ලෝකයේ හරියට වෙනස්කම් වලට අපිට යන්න වෙනවා. හරියට පින්වත්නි බලන්නකෝ අපිට හරියට මේ ඒ කියන්නේ අපිට ලෝකෙ නඩත්තු කරන්න වෙලා තියෙන ස්වෛරී බවක් නැති නිසානේ. අපි නඩත්තු කරන්නේ ලෝකේනේ. බාහිර ශබ්ද නඩත්තු කරනවා, බාහිර රූප නඩත්තු කරනවා, බාහිර රස නඩත්තු කරනවා. අපි රසේ නඩත්තු කරනවනේ. ඒකනේ අපිට කැමති කෑම මේවා, අකමැති ඒවා මේවා ගේන්න බෑ අපේ ගෙදරට. මේවා තමයි ගේන්න පුළුවන් කියලා බෙදාගෙන ඉන්නේ. එහෙම බුද්ධ ශාසනය බෙදන්නේ නෑනේ. බුද්ධ ශාසනය කියන්නේ මේ මොහොතේ ලැබෙන දේ ලැබීම පෙර හේතුඵල වලට සම්බන්ධයි. හොඳට කැම ලැබෙනවා නම් ඒක හොඳට සසර දීපු දෙයක්. දීපුවා තමයි ලැබෙන්නේ. එයාට ලැබෙන්නේ නැත්නම් ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක්වත් අම්මගේ ප්‍රශ්නයක්වත් කාගේවත්ම නෙමෙයි. ඔයා සසර දීලත් නැතුව ඇති මෙහෙත් හේතු බලපාන්න පුළුවන්. හරි මෙහෙත් හේතු බලපාන්න පුළුවන්. කෙනෙක්ගේ අධෛර්යමත්කම කෙනෙකුට උයන්න බැරිකම ඇතුළෙත් අපිට රහ කැම කන්න බැරි වෙන හේතු යදෙනවා. එතකොට යා උයන්න දිගන ගන්න ඕන YouTube එක බලලා හරි. ඒකේ කුයන විදිය තියෙනවනේ, වීඩියෝස් තියෙනවනේ, ඒවා බලලා හරි අවු යන්න තිගන ගන්න ඕන. මේක පරණ කර්මෙම කියලා ඉඳලා හරියන්නේ නැහැ. හැබැයි මේ මොහොතේ මට ඉතා ප්‍රණීතව ආහාර ගන්න නොලැබීම කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. ඒක සමට මම සසර දීලා නැතිකමත් බලපාන්න පුළුවන්. උයන්න බැරි වෙච්ච හැම නෝනක් කෙනෙකුටම ඔය කතාව කියන්නත් බෑ. යා උයන්නත් ඉගෙන ගන්න ඕන ටිකක්. අනික මේ පරණ මාදවා දීලා නැතුව ඒකයි වට කණ්ඩා හම්බෙන්නේ නැති මට උයන්න බැරි එක නෙමෙයි ප්‍රශ්නේ කියලා වගේ ඇඟ බේර ගන්න බෑ ස්ත්‍රියකට. එයා උයන්නත් ඉගෙන ගන්න ඕන, උයන්න එක එක උපාය මාර්ග පාවිච්චි කරන්න පුළුවන් උයන්න ඉගෙන ගන්න. නමුත් අපිට හරි අමිහිරි විදියටම ආහාර ලැබෙනවා නම් අපේ ආහාර රටාව කටුකයි නම් අපිට උදේ කෑමට වාඩි වුණාට පස්සේ එක ගැන සතුටු නැත්තම් ඒක ඇතුලේ බලපාන්න පුළුවන්. යා දීපු නැතිවත් සංසාරේ දුන්නේ නැති වුණාම ලැබෙන්නේ ලෝක ධර්මයක් තියෙනවනේ දෙන විදියට ලැබෙන්නේ කියලා. වපුරණේවනේ අස් වෙන්න, වපුරණේකටම සාපේක්ෂව අස් වෙන්න හම්බ වෙනවා. දැන් අඹ ගස්වල මේ පොල් ගෙඩි හැදෙන්නේ නැහැ. අඹ ඇටයක ඵලය අඹ ගහේ ගහ හැදුනම ගෙඩි හැදෙනෝනේ. ඒක ලෝක ධර්මයක් නේ. එතකොට ඵල දරන්නේ වපුරණ අධ්‍යක්ෂින් පරාසය ඇතුළෙම නේ. ඒ නිසා ඔයාලට ওই ලැබීම් තිරණ වෙන්නේ ඕගොල්ලෝ කර කියාගත්ත දේවල් වලට අනුව. ඒක ලෝක ධර්මයක් නේ. ඒක ලෝකෙට අදාළ ස්වභාවික තත්වයක්. හැබැයි අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ, මේ සෛරී වෙන්න බැරි වුණාට පස්සේ අපි බාහිර රූප ශබ්ද ගන්ධ ආදී නඩත්තු කරනවා. රස නඩත්තු කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආසන්නතම රස මතකයි අපිට. ඒ රස මතකයේ ඔස්සේ අපේ සිත පවත්වනවා. ස්වෛරී නැති වුණාට පස්සේ අතීතයේ අත්දැකීම් ඔස්සේ වර්තමාන අත්දැකීම් සමපාත කරගන්න හදනවා. ඒකනේ අපිට හිතෙන්නේ මේ ඕම පොල් සම්බෝල හදන්නේ අපේ අම්මා තමයි හොඳට පොල් සම්බෝල හදුවේ. ඒ කාලේ අපේ අම්මලා හදනවා පොල් සම්බෝලයක්. වට පොල් සම්බෝලයක්වත් හදාගන්න බෑනි වගේ එකක් ඉන්නේ. අර අම්මා හදාපු පොල් සම්බෝල ගැන යට රස මතකයක් තියෙනවනේ. ඒ රස මතකයේ ඔස්සේ අද පොල් සම්බ නෝන හදපු පොල් සම්බෝල දිහා බලනකොටනේ නෝනගේ පොල් සම්බෝල වල අඩුපාඩු පේන්නේ. එතකොට අපේ සිත හැම වෙලාවකම මේ මොහොතේ අඩුපාඩු තියෙන නිසාම නිමේ අඩුපාඩුයි කියලා කියන්නේ. අර සංසන්දනාත්මකව සාපේක්ෂව බලන එක. ඒකේ සාපේක්ෂතාවය කියලා එකක් තියෙනවා. අතීතයට සාපේක්ෂව බලන්න ගියා. බුද්ධ ශාසනයේ සාපේක්ෂ නැහැ. නිරපේක්ෂකත්වයට අවබෝධයේ සම්බන්ධ යැපීම් නැහැ. සාපේක්ෂතාවය සහ නිරපේක්ෂකත්වය කියලා දෙකක් තියෙනවනේ. නිකන් YouTube මේ Google කරලා බලන්නකෝ සාපේක්ෂතාවය කියන්නේ මොකද්ද කියලා. එතකොට තේරෙයි මම මේ කියන එක. නිරපේක්ෂ ශූන්‍යතාවය මොකද්ද කියලා තේරුම් ගන්නකෝ. එතකොට මේ සාපේක්ෂතාවය ඇතුලේ බලන තකන් හැමදාමත් මිනිසුන්ට පශ්චාත්තාපයෙන් තමයි ඉඳ වෙන්නේ. හැමදාමත් මිනිසුන්ට කනස්සල්ලෙන් තමයි ඉඳ වෙන්නේ. ඒ කියන්නේ දැන් කෙනේ අපිට ධොම්නසක් හෝ සොම්නසක් කෙනේ බාහිර කෙනෙකුගේ ප්‍රශංසාව වර්ණනාව ගැරහිල්ල මේව මත නෙමෙයි. ඒව මත කියලා අපි හිතන එකට තමයි තණ්හාව කියන්නේ. තණ්හාව කියන්නේ ඕකටනේ. මා තුළ සුඛාස්වාදී උපද්දවන්නේ බාහිර ශබ්ද කියලා ශබ්ද නඩත්තු කරන්න දරන උත්සාහයටයි තණ්හාව කියන්නේ. මා තුළ දුක්ඛ දෝමනස්සී උපද්දවෙන්නේ බාහිර අමිහිරි ශබ්ද නිසා කියලා අමිහිරි ශබ්දේ යටකට මිහිරි ශබ්දේ උපාදනය කරගන්න දරන උත්සාහයට තමයි තණ්හාව කියන්නේ. ඒක ඇතුළේ අර බාහිර ලෝකේ අරමුණු කරගෙන යා හිතන පතන වැඩ කරන කතා බහ කරන එක ඇතුළේ තමයි කර්ම රැස් වෙන්නේ. ඔකට තමයි කර්ම කියන්නේ. තොර මේක තමයි අපි තුල නිරන්තරයෙන් සිද්ධ වෙන ප්‍රවාහය. මේ ක්‍රියාවලිය තමයි අපේ ඇතුලේ නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ. නමුත් බුදුරජාණන්සේ කවදාවත් මේ නඩත්තුවට ගියේ නැහැ. ඒකනේ උන්වහන්සේ කවදාවත් ශබ්ද වෙනස් කළේ නැහැනේ. දැන් එක වෙලාවක තියෙනවා මේක තියෙන්නේ දීඝනිකායේ බ්‍රහ්මජාල කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ තියෙන්නේ දවසක් බුදුරජාණන්සේ මේ පින්න වඩිනවා. වඩිනකොට එක මිනිස්සෙ එක හාඳුරු කෙනෙක් ඇවිල්ලා කියනවා මේ ඔබ වහන්සේ මෙහෙම වඩිනකොට මේ පිටිපස්සේ එක ශ්‍රමණ භික්ෂුවක් ඔබ වහන්සේට නොසෑහෙන්න බණිනවා. ඔබ වහන්සේ මේ වඩිනකොට පිටිපස්සෙන් කෙනෙක් ඔබ වහන්සේ හරියට දොස් කියනවා. ඒ ස්වාමිනී එයා දොස් කියන්නේ ඔබ වහන්සේ එක්ක වඩින ගමම්මයි. නතර වෙලා නෙමෙයි. ඔබ වහන්සේගේ පස්සෙන් එන ගමම්මයි බැන බැන ඉන්නේ. අපේ පස්සෙන් මෙන ගමන් කොච්චර අපිට බනිනවද? නැවතිලා බනිනවන් ටික හිතා ගන්නවත් පුළුවන්. එයා මාව අතහැරලානේ බනින්නේ. එන ගමන්ම බනිනවා පිටිපස්සේ. එතකොට අපි හිතනවනේ අපිත් එක්ක ඉන්න අපි වටේට ඉන්න ඔක්කොම අපි ගැන වර්ණනා කරන්න ඕන, ප්‍රශංසා කරන්න ඕන, අගය කරන්න ඕන කියලා. ඊට පස්සේ අපි අපේ වටේ ඉන්න අය අගය කරන විදියට එයාට අපි ප්‍රතිචාර දක්වනවා, එයාට බෝනස් දෙනවා ඔෆිස් එක්ක උනා. ඇයි එහෙම අපිට බෝනස් දෙන්න වෙලා තියෙන්නේ? ආයතනේ රැක ගන්න ඕන තියා ගන්න ඕනේ. ඒ නිසා අපිට එහෙම කරන්න වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ අරයා කියන කතා අර හාමුදුරුව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියන කතාව බලන්න. ඔබ වහන්සේ එක්කම වඩින ගමන් පිටිපස්සෙන් එක භික්ෂුවක් ඔබ වහන්සේට නොසෑහෙන්න බණිනවා. පොඩ්ඩක් නිමි. ඔබ වහන්සේට ගොඩාක් බණිනවා. ඉතින් මට ඕන වුණා ඒක ඔබ වහන්සේට කියන්න. ඔය වගේම අපිටත් ඔය වගේ පණිවිඩ එනවනේ. ඒතර බුදුරජාණන් ගමන නවත්තන්නේ. එහෙම ඉස්සරහට යන ගමම්ම කියනවා ආය බණිනවද? එයාට ඉතින් බණින්න කියන්න. ඒක යාගේ ස්වභාවය. ඒකින් හෙලවෙන්නේ නැතු ඉන්නක මගේ ස්වභාවය. එතකොට අර බාහිර ශබ්දයේ මත අභ්‍යන්තර සිත චලනයේ නොවීම තමයි ස්වෛරී බව කියන්නේ. ස්වාධීනයි කියන්නේ. මම ස්වාධීන මිනිහෙක් කියලා කියන්න පුළුවන් අන්න එතනට විතරයි. ස්වෛරී බව කියන්නේ අන්න ඒකට. එතකොට එයාට බුදුරජාණන්සේ දේශනා කළන්නේ කුමක්ද? අය බණිනෝන යාට බණින්ද කියන්නේ. ඔයාගින් යාව නවත්තන්න යන්න එපා. ඒ වගේම ඔයාමට ඇවිල්ලා කියන්නත් එපා ඒක. වාටම කරදරයිනේ ඒක කියන එක. එයා බැනපු ආවේ එයා බැන්නට කමන්නේ. එයා බණින එක මට ප්‍රශ්නයක් නෑ. ඒක ඔයා ප්‍රශ්නයක් කරගන්නත් එපා. එයා ඉතින් ඔය බැනපු ආවේ. හැබැයි ඒක එයාගේ ස්වභාවය, මේක මගේ ස්වභාවය, ආයිච්චර ගණන් ගන්න එපා කිව්වම අර භික්ෂුව හැරිලා ගියා. ඒ අතරම අරයා බණිනකොට ඔයා අතර හොඳ කියන්නත් ඉන්නෝනි කවුරු හරි. ඔක්කොම එක පිට බණින් නෑනේ. දැන් හොඳට බලන්නකෝ, කවුරු හරි කෙනෙක් අපිට බැන්නොත් එම් මේ හොඳ කියන්නත් ඉන්නෝනේ. එක්කෙනෙක් බණිනකොට 10ක් විතර හොඳත් කියනවා. එතකොට අර කතාව මහගෙන එක තව එක්කෙනෙක් හොඳ කියනවා නෑ, ඔයාට තේරෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේ ගැන. උන්වහන්සේ මෙහෙම කෙනෙක් මේ බඳු කෙනෙක් කියා දැන් අර අනිත් කෙනා, අනිත් භික්ෂුව හොඳ කියනවා. ඒ හොඳ කියනකොට අරයා තව එක්කෙනෙක් ඇවිල්ලා ඔවා මේ අරගෙන ඉන ඉන්නවනේ. අර වඩින ගමම කියනවා මේ අර භික්ෂුව ඇවිල්ලා කියනවා මේ අරයා බැන්නට අනිත් මෙයා වහන්සේට අනේ හරියට හොඳ කියනවා. ඔබ වහන්සේ මුනිවරයෙක් විදියට ඔබ වහන්සේ තුල පවතින අධ්‍යාත්මික ලක්ෂණ ගැන එයා කියනවා අරයා බණිද්දි. එයා නොසෑහෙන්න ඔබ වහන්සේට හොඳ කියනවා. කිව්වම් බුදුරජාණන්සේ භික්ෂුවටත් කිව්වේ මොකද්ද? දැන් අපිට එහෙම කිව්වොත් දැන් කෙනෙක් බණිනකොට අපිට හොඳ කිව්වොත් කවුරු හරි කෙනෙක් අපිට එයාට පහදිනව නේද අපි? දැන් අපිට කවුරු හරි අපි නැති වෙලාව බණිනවා. අපිට කවුරු හරි අපිව නැති වෙලාවක අපිට බැන්නොත් එහෙම ඒ වෙලාවට අපි වෙනුවෙනුත් කවුරු හරි කතා කළොත් අපිට එයා ගැන හරි ආස්වාදයක් ඇති වෙනව නේද? ඒ ආස්වාදයක් ඇති වෙන එකත් ස්වෛරී බව නෙමෙයි. කෙනෙක් බණිනකොට පශ්චත්තාපයට පත් වී අප ගැන ප්‍රශංසා කිරීමෙන් උද්දාමයට පත්වීම කියන්නේ සෛරි බව නෙමෙයි. එහෙනම් ස්වාධීනත්වය කියන්නේ මේ ලෝකේ කතා කරන නිවහල් බවක් නෙමෙයි. නිදහස් බවක් නෙමෙයි. සෝමනස්ස සහගත, දෝමනස්ස සහගත සිතුවිලි දෙකම නඩත්තු නොවි මේ මොහොතට එකතු වෙන එකයි සෛරි බව කියන්නේ. ලංකාවේ මිනිසුන්ට මේ මොහොතට එකතු වෙන්න බෑ. මේ මොහොතට එකතු වෙද්දී පවා බලනවා කොහොමද අඳින්න ඕන, කොහොමද වටපිටාව හදාගන්න ඕන කියලා. මේ මොහොත තමයි හොඳම මොහොත කියලා හිතන්න. මේ වගේ මොහොතක් ආයේ කවදාවත් උදා වෙන්නේ නැහැ කියලා හිතන්න. ඇයි උදා වෙන්නේ නැහැ නේ? දැන් මේ ගෙවෙන විනාඩි, මේ ගෙවෙන තප්පරයට ආයකතු වෙන්න පුළුවන්ද? ඒක හැම වෙලාවකම අතීතයට එකතු වෙමින් පවතින. ආයේ මොහොතට කවදාවත් අපිට එකතු වෙන්න බෑ. මේ මොහොත හොඳම ආස්වාදනීය මොහොතක් කරගන්න ඕනේ. ඇයි මේක වෙන්නේ නැහැනේ ආයේ කා වේලාව? අපේ මිනිසු කරන්නේ අරි පශ්චත්තාපින් දෙගිඩියාවින් කනස්සල්ලින් මේ මොහොත ගෙවනවා. අනේ පින්වත් නියෝග කරන්න එපා. අපිට තියෙන පොඩි පරිච්ඡේදයක්. අපිට තියෙන පුංචිම පුංචි කාලයක්, ලොකු කාලයක් නැහැනේ අපිට. උපරිම මෙහි ඉඳී, දැන් මේ තරුණ අය නම් උපරිම 65ක් ඉඳී. කෙනෙක් කම්පා වෙන්න පුළුවන් 65ක්ද එහෙම කියලා හිතන්න පුළුවන්. මේ වයසක අය නම් 85ක් විතර ඉඳී. 65ක් කියන්නේ මං කියන්නේ 65න්ම මැරෙනවා කියලා නෙමෙයි. සාමාන්‍ය 45 විතර පණිනකොට බෙහෙත් බොන්න පටන් ගන්න ඕනේ. ගොඩාක් වේ විටමින් ගන්න ඕන, ආහාර අතිරේක ගන්න ඕන. එක එකව දැන් හදලා තියෙන හරියට කැප්සූල් වර්ග දෙනවන කොලජන් ගන්නවා, අරවා ගන්නවා, මේ වගේ නෝනලා ගොඩක් ගන්නෙ. එතකොට ඒව අරගෙන තමයි යාන්තම් 40 විතර පණින කොටත් තියෙන්නේ. මේ යාන්තම් බොහොම ෂේප් එකේ මේක පවත්වන්නෙත් බොහොම අමාරුවෙන්. විටමින් වර්ග අරවා මේවා, විටමින් D ගන්නවා, වැම්බල දහසකුත් දේවල් ගන්න ඕන. අරගෙන තමයි යාන්තම් පවත්වන්නේ. ඒකත් අයි ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒකනි මහත්යාගේ පඩියෙන් භාගයක් විතර සමහර නෝන්ලාට කොණ්ඩේ වෙනුවෙන් වියදම් කරන්න වෙලා තියෙන්නේ. ඒකට බුද්ධ ශාසනය විරුද්ධ නැහැ. එහෙම කොණ්ඩේ හදා ගන්න එකට එහෙම බුද්ධ ශාසනයෙම විරෝධයක් දක්වන්නේ. හොඳට තියෙන්න ඕනේ මේ මනුස්ස ලෝකේ මිනිස්සු හරීම ප්‍රබෝධවත් වෙන්න ඕනේ. ඒ පිනකටනේ මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ. හොඳට නඩත්තු කරන්න ඕනේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට විශාල නඩත්තුකට යන්න වෙලා තියෙන වියපත් වීම අපිට හරි අමාරුයිනේ පාලනය කරගන්න. පාලනය කරන 50 අපි කියන 45 විතර පැන්නත් ඉතින් ලොකු අමාරුවක් තියෙනවා මේක පවත්වන්න. ඉතින් 50 විතර පැන්නාම ඉතින් කොහොමවත් බෑ. වාඩි වුණොත් හිට ගන්න අමාරුයි. ඒ කියන්නේ දැන් මේ දැන් ඉන්න තරුණ අයගේ අවුරුදු 50 කියලා කියන්නේ දැන් මේ තාත්තලගේ 65 වගේ තමයි. ඒගොල්ලෝ 65 විතර අත්දැකීම ඔයාලට මේ බොහොම කලින්ම ලබන්න පුළුවන්. සාමාන්‍ය තරුණ කෙනෙකුට අවුරුදු 50 විතර වෙනකොටම එයාට වාඩි වුණොත් හිට ගන්න බෑ. හිටගත්තුත් මේ ඉඳ ගන්න බෑ. ඇවිදින්න අමාරුයි. තුනටි අමාරු අරව මේව අවුරුදු 50 විතරනකොට එනවා. වැඩි කාලයක් නෑ අපිට. එතකොට ඒ වගේ පුංචි කාලයක් ඇතුළත මේ ඉතාම දුර්වල වෙන මට්ටමේ ජීවිතයක් තමයි අපිට තියෙන්නේ. එතකොට එහෙම දුර්වල වෙන මට්ටමේ ජීවිතයක් නම් අපි තියෙන්නේ මේ මොහොත හොඳම මොහොත කරගන්න ඕනේ නැද්ද? මේක හොඳම මොහොත කරගන්න ඕනේ. දැන් බලන්න අපි ප්‍රශංසාව නඩත්තු කරනවා ගැරහීම බැහැර කරමින්. ඒකට කරන්න එපා. ඒක පීඩාවටපත් වෙනවා. දැන් බලන්න අර භික්ෂුව ඇවිල්ලා බුදුරජාණන්සට කියනවා අරයා හොඳ කියනවා ඔබ වහන්සේ ගැන. එතකොට උන්වහන්සේ කිව්වේ ආ ඒකනේ භික්ෂුව එයාට තේරිලා තියෙනවනේ බලන්නකො අරයා බැන්නට කමන්නේ නැහැ හොඳ කියන අයත් ඉන්නවනේ. කවදාවත් එහෙම කියලා නැහැ. බුදුරජාණන්ස වදාළේ එයා හොඳ කියනවාද? ඔයා ඒව මට ඇවිල්ලා කියන්න ඕනේ නැහැ. බලන්නකො බුදුරජාණන්සේගේ තියෙන සරුවාකාර උපේක්ෂාව පරිපූර්ණ මැදහත් බව බලන්න. එයා හොඳ කියනවා නම් ඔයා ඕක මට කියන්න එපා. ඇවිල්ලා ඔයාටත් කරදරයිනේ. ආ එන්න එපා හොයාගෙන මාව. හොඳ මතක තියාගන්න ඕන කියන වචනානුසාරින් ඒවා දරන්න ඕන ඇතුලේ. ඇවිල්ලා ඇයි ආයේ ඒක එළියට කියන්න එපා. ඔයාට ඕක කරදරයිනේ. එයා හොඳ කියන එක එයා කියපුවාවේ. එයා හොඳ කියන එක ඔයා මන් ළඟට ඕක අරන් එන්න එපා. එයා හොඳ කියනවා නම් කිව්වට කමක් නැහැ. ඒ කිව්වට කමක් නැහැ. එයා මගේ හොඳ කියනවා කියලා මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. බලන්නකෝ මේ බුද්ධ ශාසනයේ තියෙන ස්වෛරී බව. මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඔයාට පුළුවන් නම් කියන්න මෙහෙම. එයාට කියන්න. මගේ හොඳ ප්‍රශ්නයක් කරගන්න එපා කියලා. බලන්නකෝ මේ පුදුම මැදහත්කමක්. එයාට ඔයා ගිහින් කියන්න පුළුවන් නම් විතරක් කියන්න. බුදුරජාණන්සේගේ හොඳ ඒ තමන්ගේ හොඳ වටින්නේ ලෝකේට නෙමෙයි. තමන් හොඳ කෙනෙක් වෙන්න ලෝකේ ඉස්සරහා උත්සාහ කිරීම කියන්නේ හරි මහන්සි වෙන වැඩක්. මට මාව නඩත්තු කරන්න වෙලානේ ලෝකේ හොඳ කියන විදියට. ඇතුළාන්තේ නිවුණට පස්සේ එයා තුළ නරක මතුවෙන්නේ නැහැ. අමුතුවෙන් අය නඩත්තු කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඔයාලා පුළුවන් තරම් ඇතුළ නිවා ගන්න බලන්න. ඇතුළ ඇවිලෙනවා රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා, ඡන්දය නිසා, කැමැත්ත නිසා ඇතුළ ගිනි ගන්නවා. අපි කැමැතියව අපිට ලැබෙන්නේ නැතුණම් අපි පිච්චෙනවා. අපි කැමැතියව අපි නඩත්තු කරනවා. ඡන්දේ නන්දිය නිසා, අභිනිවේෂේ සමහර වෙලාවට අපි හරි බැහැලා ඉන්න ආසයි. සමහර අත්දැකීම් ඇතුළේ ජීවත් වෙන්න ආසයි. කිසිම අත්දැකීමක් ඇතුළේ ජීවත් වෙන්න එපා. සියලු අත්දැකීම් මනස තුල මැවෙන තත්වයක් ඉදිරිය දකින්නේ. අයි අත්දැකීම තුල අපි ජීවත් වෙන්නේ මානසින්නේ. අපි ඇඳේ හාන්සි වෙලා මානසික ලෝකවල කොච්චර පදිංචි වෙලා ඉන්නවද? ඒ වගේ ඇතුළ අපිට hina වෙන්න පුළුවන්, අඬන්න පුළුවන් තනියෙන්. තනියෙන් අඬන hina වෙන මිනිහෙක් වෙන්න එපා. තනියෙන් බොහොම සැහැල්ලුවෙන් ජීවිතයට මුණ දෙන මිනිහෙක් වෙන්න. එතකොට දෙවැන්නෙක් නැතුව ජීවිතය ගෙවන්න පුළුවන්. ඔගොල්ලෝ දන්නවද දෙවැන්නෙක් නැති ජීවිතය තරම් ලස්සන ජීවිතයක් ඔයාලට කවදාවත් හම්බ වෙන්නේ? ඔගොල්ලෝ හිතනවා ලස්සන ජීවිතයක් දෙවැන්නෙක් මතයි හම්බ වෙන්නේ කියලා. පින්වත්නි, කවදාවත් ඔබට ලස්සන ජීවිතයක් දෙවැන්නෙක් මත හම්බ වෙන්නේ නැහැ. කවදාවත්ම නැහැ. දෙවැන්නෙක් මත ලස්සන ජීවිතයක් නැහැ. දෙවැන්නෙක් මත නම් ලස්සන ජීවිතයක් තියෙන්නේ. අපිට එහෙම ජීවිත තියෙන්න බෑනේ. ඇයි අපි දෙවැන්නෙක් නඩත්තු කරන්නෙම නැහැ? අපි වෙනුවෙන් කිසිවෙක් මඟ බලාගෙන ඉන්නෙම නැහැ. අපි වෙනුවෙන් කවුරුත් නැහැ. එම් බලන්නේ නැනි කවුරුවත්ම. දැන් මේ දේශනාව ඉවරුනාම ආවේ මොකද දන්නේ නැහැ. තවම ඇවිල්ලා නැති පොඩක් කෝල් කරලා බලන්න ඕන කියලා කවුරක් කතා කරන්න නැති එක. මේ කොහෙද ඉන්නේ දැන් මේ එන්නේ නැද්ද දැන් කියලා අහන්න කෙනෙක් නැති එක කොච්චර ආස්වාදජනකද කියලා බලන්න. හවස් වෙනකොට මේ ඇයි ආවේ නැත්තේ තවම මේ මම බලන් ඉන්නවා කියලා බලන් ඉන්න නැති කෙනෙක් එයාට තමයි ආස්වාද රාත්‍රියක් හම්බ වෙන්නේ. ඔයාලා හිතාගෙන ඉන්න ආස්වාදජනක සන්ධ්‍යාවක් කියන්නේ ඔයාලට ජයපැන් බොන්න තව කවුරු හරි සීට් එකේ ඉන්න එක කියලා. රාත්‍රි භෝජන සංග්‍රහයට මේ මේසේ වටේට 3-4 දෙනෙක් ඉන්නවා නම් ඒක ආස්වාද ජනක රාත්‍රියක් කියලා නෑ පින්වත්නි. ආස්වාද ජනක රාත්‍රියක භෝජන සංග්‍රහයක් ඕනම නෑ දෙවන්නේක් නැත්තම්. ඒකනේ අපිට රාත්‍රි ආහාර ඕනේ නැත්ති. භික්ෂුවකට රාත්‍රි ආහාර වමනා නැත්ති මේකනේ. දැන් ඔබ හිතාගෙන ඉන්නවා දැන් ගොඩාක් ලංකාවේ මිනිසුන්ගේ ඉතා සුන්දර අවකාශය කියන්නේ රැට කැම මේසෙ කියලා හිතාගෙන ඉන්නේ. දරුවගේ සැප දුක් අහනවා, නෝනගේ කතා අහනවා, අද වෙච්ච සිද්ධි ගැන කතා කරනවා, ඔෆිස් එකේ වෙච්ච කතා ඔක්කොම කතා කරන්න වෙලා තියෙන නඩත්තු කරන්න ලෝකයක් ඉන්න නිසානේ. දෙවැන්නේක් නැති වුණාට පස්සේ පින්නත් නඩත්තු කරන්න ලෝකෙකුත් නැහැ, රැට භෝජන සංග්‍රහයක් ඕන වෙන්නෙත් නැහැ. රාත්‍රී ආහාර නැතුවම ඉතා සනීප නිින්දකට යන්න පුළුවන්. ඇයි බලාපොරොත්තු වෙන දෙවැන්නේක් නැහෙනි ඔගොල්ලෝ මෙතන ඉන්න මේ වැඩිහිටියන් නම් හොදටම තේරෙන්න ඕන දෙවැන්නේක් එක්ක එකතු වීම නඩත්තු කරන්න ලැබීමම කියන්නේ Tamanව වෙහෙසටපත් වුණා කියලා. ඒක ඔගොල්ලෝ තේරෙන්න ඕන මොකද ඔගොල්ලෝ ඊට වඩා ආස්වාදින් ඉස්කෝලේ යන කාලේ ඉඳලා තියෙනවා. අර නඩත්තුවක් තිබ්බේ නැහෙනි ලොකුවට. එතකොට ඒක විඩාවටපත් උනේ වෙහෙසටපත් උනේ නඩත්තුව වැඩි වෙච්ච නිසානි. ඒ නිසා පින්වත්නි ස්වෛරී භව කියන්නේ ලස්සන දෙයක්. මම එක වචනයක් මේ තෝරන්නේ මේ වගේ වචනයක් ගැන අපිට දවස් ගණන් කතා කරන්න පුළුවන්. සෛරී චින්තනය කියන්නේ එක අමනුෂ්‍යකමක් නෙමෙයි. ඉතා ඉහළ මානවවාදී කමක්. සෛරී බවක් කියන්නේ එක සෛරී චින්තනයක මෙන්න මේ වචන පහ තියෙන්න ඕන. සෛරී නම් නිදහස් නම් නිවහල් නම් ඒක ඉතා මානවවාදී වෙන්න ඕන. ඒ මානවවාදී කමට මේ වචන පහ ඇත. ඒකක් තමයි ඥානෙ තියෙන්න ඕන. සාරි ඥානෙ හැම වෙලාවකම බලන්න ඕන ඇත්තටම මේ ලෝකේ රිද්මය මොකද්ද කියලා. මේ ලෝකේට අදාළ රිද්මයක් තියෙනවා. මේ ස්වභාව ධර්මයේ මේ හුලං හමන්නේක රිද්මයකට, මේ ඉර පායන්නේ රිද්මයකට, වතුර ගලන්නේක රිද්මයකට, මේ ඇඟ වැඩ කරන්නේක රිද්මයකට, එකම රිද්මයක් තියෙන. ඒ තමයි ඉපදීම බිඳීම. මේ ඉපදීම බිඳීම කියන රිද්මයෙන් පරිබාහිර ලෝකේ මොකක්වත් නැහැ නේද කියලා බලන්න පුළුවන් හැකියාව තුනෙන් එක. දෙක තමයි පින්වත්නි මේ මොහොතේ මට මාව පරිස්සම් වෙන විදියට වැඩ කරන්න, කතා කරන්න, හිතන්න, පතන්න පුළුවන් හැකියාව. ඒකට අපි කියන්නේ සතිය කියලා. එක ඥානය, දෙක සතිය. තුන්වෙනි එක තමයි පින්වත්නි මේ මොහොතට ප්‍රතිචාර දක්වනකොට ඉතා කටුක විදියට අපිට අරමුණු හම්බ වෙන්න පුළුවන්. අපි කැමති විදියටම අපිට අරමුණු හම්බ වෙනවා නෙමෙයි, අපිට අකමැති විදියට අරමුණු හම්බ වෙන්න පුළුවන්. අන්න ඒ වාට අපිත් අමිහිරි විදියට ප්‍රතිචාර නොදක්වා පොඩ්ඩක් අඩිය පස්සට ගන්න පුළුවන් හැකියාව. එහෙන් අමිහිරි නම් මෙහෙත් අමිහිරිමයි ප්‍රතිචාර දක්වන්න ඕන කියලා. ඇසට ඇසක් වගේ නිකන් කතා කරේ. දතට දතක් වගේ, ජීවිතයට ජීවිතයක් වගේ එහෙම එකක් අපේ නැහැ. අමිහිරි කටුක අද්දකීම් පරාසයක් අපිට මුණ දෙන්න වෙන්න පුළුවන්. බාහිර ලෝකේ ඒ අමිහිරි කටුක අද්දකින් පරාස ඉස්සන තමන්ට එහෙන් අඩියක් තියෙනකොට මෙහෙනුත් අඩියක් තියන තුන් අඩිය පස්සට ගන්න පුළුවන් හැකියාව. එක්තරා උපසමයකින් මේ මොහොතට එකතු වෙන්න පුළුවන් හැකියාව. ඒක තුන. හතරවෙනි එක. මේ අද්දකින අලෝකයේ පදනම් කරගෙන ඇලීම් ගැටීම් වලින් තොරව සිත මැදහත්ව තියාගන්න. මිහිරි අද්දකීම, අමිහිරි අද්දකීම වල ලෝකේ අද්දකීම් දෙකයි තියෙන්නේ. ඒ මිහිරි අමහිරි අධ්‍යක්ීම් දෙකම ඉස්සර මැදහත් සිතින් වාසය කරනවා. ඊළඟ එක තමයි ලෝකයේත් එක්ක එකතු වෙනකොට අපිට ලෝකයේත් එක්ක ලෝකෙන් වෙන් වෙලා අපි නැහෙනේ. හැම වෙලාවම අපිට ලෝකයේත් එක්ක එකතු වෙන්න වෙලා හින් කණින් නාසයෙන් දිවෙන් කයෙන් ලෝකයේත් එක්ක එකතු වෙන්න වෙලානේ අපිට. ඒ ලෝකයේත් එක්ක එකතු වෙනකොට පින්නත් ලෝකයේත් එක්ක අපි එකතු වෙනකොට අපි හරි පරිස්සමක් තියාගන්න. මොකද්ද පරිස්සම? ලෝකයත් එක්ක එකතු වෙනකොට පින්වත්නි පුදුමාකාරයක උපසමයකින් ලෝකයට එකතු වෙනවා. අපිට ඒ උපසමයක් නැති වුණාට පස්සේ අපි අත්දකින්න ඕසේ දිගට දිගට හිතන්න ගන්නවා. දිගට දිගට කල්පනා කරා. කිසිමක් ගැන දිගට දිගට හිතන්න එපා. ඇයි දිගට දිගට හිතුවම මේ මොහොත මග හැරෙනවා. හිතන්න අවශ්‍ය වෙලා නෙමේ මොහොත. හැම මොහොතක්ම අලුත් කරගන්න පින්වත්නි. ඉක්මගිය අතීතය අනුව පශ්චත්තාප නොවී නූපන් අනාගතය අනුව අපේක්ෂා දල්ව ගන්නෙත් නැතුව මේ මොහොත හොඳම අවකාශය විදිහට හිතන්න. එතකොට හැයට හැමදාම සෞභාග්‍ය සම්පන්න මොහොතක් උදා වෙනවා. හැමදාමත් සෞභාග්‍ය සම්පන්න අවකාශයක් උදා වෙනවා. හැමදාමත් සෞභාග්‍ය සම්පන්න හෝරාවක් උදා වෙනවා. හැමදාමත් අලුත් මේ සොඳුරු රාත්‍රියක් යාට උදා වෙනවා. හඳ පෑවුවත් එකයි නැතත් එකයි. එයාට හැමදාමත් සොඳුරු රාත්‍රියක් උදා වෙනවා. ඒ හැමදාමත් හොඳ රාත්‍රියකට එළඹෙන්න දෙවන්නේක් ඕනේ නැහැ. ඒ අර අති ඉක්ම ගිය අතීතය අනුව සිත නොපවතිමින් නූපන් අනාගතය එක ඉපදිච්ච නැති එකක්. ඒ නූපන් අනාගතය අනුවත් සිත පවත්වන්න නැතුව දරණ උත්සාහය ඇතුලේ තමයි සෞභාග්‍ය සම්පන්න අවකාශයකට එකතු වෙන්නේ. ඒක තමයි ස්වෛරී භාවයේ අපේ අත්දැකීම් පරාසය. ස්වාධීන වීමේ අත්දැකීම් පරාසය. එතකොට ඒ ස්වාධීන වෙන කෙනා හැම වෙලාවකම එයා තුළ මතුවෙන්න ඕන දෙයක් තියෙනවා, දර්ශනය. ස්වාධීනත්වයට අදාළ දර්ශනය දකි ස්වාධීනත්වයට අදාළ විදිහට එයාට දකින්න පුළුවන් වෙන එක. ස්වාධීනත්වයට අදාළ විදිහට එයා තුළ ඇති වෙන සංයමය. ස්වාධීනත්වයට අදාළ වන විදිහට එයා තුළ එයාගේ ප්‍රධාන අවශ්‍යතා පරිහරණය කිරීම තුන. පළවෙනි එක මොකද්ද? ස්වාධීනත්වයට අදාළ විදිහට ලෝකේ දකින්න පටන් ගන්න ඕනේ. ඒකට තමයි දර්ශනී පහළ වීම කියන්නේ. අතිබික්ක ව්‍යාසවා දස්සනා පහතබ්බන් කියලා ධර්මියක යොදන්නේ. ඔගොල්ලෝ දකින විදිය වෙනස් කරගන්නවා. දැන් මේ දකින විදියයි වෙනස් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ සෛරි භවට අදාළ විදියට පින්වත්නි, එයා තුල යම් සංයමයක්, අපි තුල තනි තනිව සංයමයක් තියෙන්න ඕන. ඒ සංයමය හදන්න බෑනේ. දැන් ඔයාලා අද්දක බැඳගෙන පාඩුවේ වාඩි වෙලා හිටියට මට කියන්න බෑනේ ඔගොල්ලෝ සංයමයකටපත් වෙච්චයි කියලා. ඇයි? සිතින් ලෝකෙ ලුහු බඳින්න පුළුවන්. මේ බාහිර ලෝකයේද පේන්න බොරුවට සංසුන් ඉඳලා වැඩක් නැහැ. සිතින් ලෝකේ ලුහු බඳින්න නැති කෙනෙක් වෙන්න ඕන. සංයමය කියන්නේ ඒකට. තුන්වෙනි එක තමයි අපි පරිහරණය කරන ප්‍රධාන අවශ්‍යතා තියෙන්නේ. ඒවා ඉලක්කයට පරිහරණය කරන හැකියාව. ඒක තුන්වෙනි එක. හතරවෙනි එක තමයි ඔයාලා තුල තියෙන්න ඕන දෙයක් තමයි මේ ස්වාධීනත්වයට අදාළ බලපෑම් වෙන තැන් සම්පූර්ණයෙන් බැහැර කරන්න. ස්වාධීනත්වයට බලපෑම් කරන පුද්ගලයෝ පවා සම්පූර්ණයෙන් දුරු කරන්න. එයාලත් එක එකනේ පාප මිත්‍ර සේවනයක කීම ධර්ම කියන්නේ. ස්වෛරී භවට අභියෝගයට ලක් වෙන පුද්ගලයෝ සම්පූර්ණයෙන් දුරු කරනවා, අවස්ථාපව මගහැරලා දානවා. ඇයි? මගේ ස්වෛරී භව ඉතා වැදගත්. ලෝකේ ස්වෛරී වෙනවද නැද්ද කියලා වැදගත් නෑ. සැබෑ නිදහස කියන්නේ මගේ ස්වෛරී භව, තම තමන්ගේ సంతානීය ස්වෛරී භව. ඊළඟ එක තමයි ස්වෛරී වීම පිණිස ඔයාලට තියෙනුනේ වැදගත් දේ තමයි ඔයාලගේ සිතුවිලි ප්‍රවාහයට අදාළ විදියට සිත භාවිතා කිරීම. ඒකට තමයි භාවනාව එහෙම ඕන කියන්නේ. භාවනාව එහෙම වමනයි කියන්නේ ඔන්න ඔතනට. ඔන්න ඔය ටික තිබ්බොත්, මේ කියපු වචන හය තිබ්බොත් කවදාවත් එයාට ආයේ ධර්මී නාමින් එයා අපි මුණ ගැහෙන ආවත් එකයි නැතත් එකයි යා නොබෝ කාලෙකින් ස්වෛරී වෙනවා. මම එක වචනයක් මේ තේරුවේ, මේක ඕනම් පැය ගානක් තව කියන්න පුළුවන්. ස්වාධීන භව. එච්චරයි අද දේශනාවේ මාතෘකාව. කොහොමද ස්වාධීන වෙන්නේ කියන්නේ? කොහොමද ස්වෛරී වෙන්නේ කියන්නේ? බුද්ධ ශාසනයේ ඉලක්කයක් ස්වෛරී බව. එතකොට ඒ ස්වෛරී බවට පත් වුණාට පස්සේ ලෝකේ මත නොයැපෙන කෙනෙක්, නඩත්තු නොකරන කෙනෙක්, ලෝකේ මත සංසුන් කෙනෙක් බවට පත් වෙනවා. එබඳු සංයමයක් පිණිස මේ හෝරාවක කාලයක දේශනාව උපකාර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ නාත්තණ්ඩිය කොස්වත්තේ පදිංචි මිලානී චමිලා මහත්මිය ප්‍රධාන පින්වත් පිරිසයි දායකත්වයේ ගෙන කටයුතු කරලා තිබෙන්නේ. මිලානී චමිලා මහත්මිය ප්‍රධාන පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස ඇයටත් මේ සම්බන්ධුණු වැඩිහිටි දෙමව්පියන්, දරුවන්, මේ තරුණ දරුවන්, මේ පුංචි දරුවන් ඇතුළු හැම දෙනාටම මේ කුසල් කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව පිණිස වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අගෝස්තු මාසේ 9 වන දින 10 වන ජන්මදිනය යෙදෙන සිතේව් රුවනක කියන පුංචි පුතාට ආශිර්වාද කරලා තිබෙනවා. ඔක්තෝබර් මාසේ 19 වන දින 50 වන ජන්මදිනයේ දින චමින්ද බණ්ඩාර සහෝදරයාටත් ආශිර්වාද කරලා තිබෙනවා. ඔක්තෝබර් මාසේ 28 වන දින ජන්මදිනයේ දින තමින්ද තුෂාර තමන්ගේ ස්වාමි පුරුෂයාටත් ආශිර්වාද කොට තිබෙනවා. ඒත් සමගම HP ජයසේන මහත්මා, WA ඥානලතා මහත්මිය, SA මුණසිංහ මහත්මා, ඒ වගේම GW පියසීලිවති මහත්මිය, UH පියසේන මහත්මා, W රමණී මහත්මිය ඇතුළු පිනතුන් සියලු දෙනාටත් මේ ස්ථානයේ රැස් වුණා වූ සියලු දෙනාටත් ආශිර්වාද කොට තිබෙනවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. මිලානී චමිලා මහත්මිය ප්‍රදාන මේ රැස් වුණා වූ සියලු දෙනාටම අපි ඉතා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. මේ අවකාශය ගොඩක් වටිනා එකක්. ඒ නිසා මේ ජීවිතේ මේ අවස්ථාවට මගහැරෙන්න දෙන්න එපා. හැම වෙලාවකම වර්තමාන මොහොත මගහැරෙන්න දෙන්න එපා. ඒක ආය ලැබෙන්නේ ආය. වර්තමාන මොහොත හොඳම මොහොත කරගන්න තරම් මානසික ස්වාධීනත්වයක් ගොඩනගා ගන්නට මිලානී චමිලා මහත්මිය ප්‍රදාන මේ රැස් වුණා වූ සියලු පින්තුන්ට මේ දේශනා උපකාර වේවායි මම ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ විච අපටත් ආශිර්වාද කොට තිබෙනවා. ධර්ම ශ්‍රවණය කර ලක්වාසී ලෝකවාසී හැම දිනාටම ආශිර්වාද කරනවා. සතර වරන් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචී පටන් භවග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා.
රාගක්ඛයෝ නිබ්බානං.